නති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං නිපානං පරමං සුඛං නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්
එලෝතුරා මාමෑණි සම්මා සම්බුදු පියන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ අවය සුවාසු දහසක් වූ මහා ධර්මස්කන්ධයෙන් අවසරයි. ඒ ධර්මස්කන්ධය අවබෝධ කරගත සැරිය මුගලන් ආදී ඒ මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතුනි, අද මැදින් පුර පසළොස්වක පොහෝ දවසේ අනුත්තර වැඩසටහන ඔස්සේ අද ඔබ අප මේ ආකාරයට මුණ ගැසිලා තියෙනවා. ඒ අනුත්තර වැඩසටහනකින් නැවතත් ඔබ හා සමග සහසම්බන්ධ වෙලා කටයුතු කරන්න මට ලැබිච්ච මේ අවස්ථාව මගේ ජීවිතයේ විශාල භාග්යක්. ඒ අවස්ථාව ලබා දුන්න ඒ ආරාමේ සීල ස්වාමීන් වහන්සේලාට මගේ හදපිරි කෘතඥතාව මේ අවස්ථාවේදී පළමුවෙන්ම පිරිනමන්නට කැමතියි. පින්තුනේ, අපේ ආරාමයේ නිවන මූලික කරගෙන කටයුතු කරන ස්ථානයක් බව ඔබ සියලු දෙනා මේ විට දන්නා කාරණයක්. ඉතින් මේ මග වඩන ස්වාමින් වහන්සේලාට මග වඩන්න අවශ්‍ය කරන පරිසරය නිතරම අපේ ආරාමයේ ඊට ප්‍රස්තාව සලසල දීලා තියෙනවා. ඒ මගවඩන ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය පරිසරය නිතරම ඒ අවශ්‍ය ස්ථාන සකසලා දීලා ඒ කටයුතු සිද්ධ කරන්න පහසුවෙන් කරගෙන යන්න හැකියාව ලබා දී තිබෙනවා. ඉතින් ඔබ සියලු දෙනාගේ දායකත්වයෙන් මෑත කාලයේදී ඒ මගවඩන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙච්ච වැලිමලුව ඔබට අලුත් තැනක් නොවනවා වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. මේ වැලිමලුව විවෘත කරන අවස්ථාවේදී එම දර්ශන සජීවීව ඔබ සියලු දෙනාට දැක බලා ගන්න අවස්ථාව අප සලසලා දුන්නා. ඉතින් එදා පටන් අද වෙනකන් අපේ ආරාමේ භික්ෂුන් වහන්සේලා උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියක් දක්වාත් රාත්‍රියේ පටන් එළිවෙන තුරු එම ස්ථානයේ මගවදන කටයුතු සිද්ධ කරගෙන යනවා. පිටින් ඒ ස්ථානයට අප ඊයේ රාත්‍රියේ ගිය වෙලාවේදී අපරු දසුනක් දැක්කා. ඒ මඟවඩන මන්තිරුවල වැලි මන්තිරුවල අපේ ස්වාමීන් වහන්සේලා අනගාරික මහතුරු නිරන්තරවම පාවඩෙලලා ඒ මඟවඩන ස්වාමීන් වහන්සේලාට ඒ පාවඩේ ඔස්සේ සක්මන් කරන්න අවස්ථාව සලසලා දී කියන්නේ පාවඩයක් එලලා ඒ පාවඩේ ඔස්සේ ඒ මන්තිරුවේ සක්මන් කරන ස්වාමීන් වහන්සේට හිතේ ප්‍රසාදය ජනිත වෙන විදියට බොහොම අලංකාරව සාසලා තිබුණා. පාවඩ කියලා කිව්වේ පින්වතුනි මේ රෙදි අලින්වත් එහෙම නැත්නම් වෙන මොනෑම් හෝ ද්‍රව්‍යයක් උපයෝගී කරගෙන කරපු පාවඩ නෙමෙයි. මේකේ විශේෂත්වය තියෙන්නේ මේ පාවඩ එලලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පාවඩේ අතුරුලා තියෙන්නේ වැලි වලින්මයි. ඒ වැලි මත අතුරපු පාවඩේ විවිධ වූ මල් කැටයම් නොඑක් නොඑක් චිත්‍ර ආදී වලින් සරසලා ඒ වැලි මඩු සරසලා තිනවා. සමහරක් වෙලාවට ඒ සරසන පාවඩේ තමන් මග වඩනකොට තමන්ට තේරිච්ච දහම් කරුණක් ඒ වැලි මන්තිරු එළියවිලා තිනවා. එහෙම නැත්නම් තවත් කෙනෙකුට වීරය වඩන්න අවශ්‍ය කරන වැකි ලියලා තියෙනවා. අනේ ආකාරයේ ඒ මන්තිරුවක ඊ අපූර්ව වදනක් ලියවිලා තියෙනවා අප දැක්කා. ඒ සඳහන් වෙලා තියුනේ අපූර්ව ඉංග්‍රීසි කියමනක්. ඉතින් ඒ වැලිමඩුවේ මන්තිරුවල තමන් දන්න භාෂාවලින් තමන් ඉගෙනගත් භාෂාවලින් නොයෙකුත් වැකි ලියලා තියෙනවා. සිංහලෙන් විතරක් නෙමෙයි හින්දි, දෙමළ, චීන, ජර්මන්, පාලි, සංස්කෘත මේ ආදී නොයෙක් භාෂාවලින් තම තමන් දන්න භාෂාවලින් අනිත් අයටත් දැන ගැනීම පිණිස ඉගෙන ගැනීම පිණිස උන්වහන්සේලා දන්න දේ අනිත් අයට ලබා දෙනවා. ඒ සඳහන් වෙච්ච වැකිය ලියලා තිබුණේ ඉංග්‍රීසියෙන්. මේ ඉංග්‍රීසි හොඳ කියමනක්. ඒ තමයි help others to help yourself. පෙන්දනේ ඒකට මත ඒ වැකිය දැක්ක මොහොතේම හිතට ආපු මතකයට ආපු යම් පොතක කියවා තිබු කතාවක් මතක් වුණා. මේ කතා කීපයක් ඒ කරුණෝස්සේ මතක් වුණා. එයින් කීපයක් ඔබත් සමග බෙදා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. පිටතනේ අපි අනිත් අයට උදව් කරනවා තමයි. නමුත් අපි තව කෙනෙකුට උදව් කරන්නේ මොකක් බලාපොරොත්තු වෙන්ද කියන කාරණේ මත අපි කරන ඒ උදව්ව අපේ ජීවිතයට උදව් වෙනවා. සමහර විට කෙනෙක් උදව් කරන්න පුළුවන් මගේ ජීවිතේ මීට වැඩිය හොඳින් යහතින් ගත කරන්න අවශ්‍ය පරිසරයේ සැකසේවා කියලා. තවත් කෙනෙක් උදව් කරන්න පුළුවන් කිසිම බලාපොරොත්තුවක් රහිතව. තව කෙනෙක් උදව් කරන්න පුළුවන් මේ සසර ගමන කෙලවර කරගන්න අවශ්‍ය කරන පරිසරය සැකසෙන්න යම්කිසි බාධාවක් තිබුණා නම් අන්නේ බාධාව දුරු වෙලා ඒ උතුම් වූ නිවන සාක්ෂාත් කරගැනීමේ අරමුණින්ම ඒක කෙනෙක් කෙනාගෙන් කෙනාට වෙනස් තමාගේ හිතේ තියෙන පරමාර්ථයට අනුකූලව තමාට ඕන දෙයක් ඒ පිළිබඳව හිතන්න පුළුවන් ඒ පිංගතුනේ මට මතක් වුණා එක්තරා කතාවක් ඇමරිකාවේ තිබුණා තාමත් තියෙන මේ ලෝකයේ විශාලතම වූල් නිපදවන සමාගමක් තියෙන ඩෙට්මර් වූලන් කම්පැනි කියලා මෙන්න මේ සමාගමේ ඒ රෙදි මිල දීගත්ත එක්තරා මහත්මෙක් ඒ කියන්නේ නිතරින්ම මේ ආයතනයෙන් තමයි ඒ කෙනා ඒ Tamanට අවශ්‍ය කරන රෙදි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වූල් සපයගන්නේ ඉතින් මේ ගත්ත කෙනෙකුට ඒ යා ගත්ත බඩුවල බිල ගෙවන්න මුදල් මදි වෙලා ඒ කෙනාට ඒ මුදල් පසුව ගෙවන්න කියන කාරණාව සඳහන් කළා ඒ කෙනාට ඒ බඩු ලබා දීලා තියෙනවා කොමාරි කම්පැනිට හරි මේ මහත්තයාට හරි ඒ මුදල මගහැරලා තියෙනවා පස්සේ මේ ආයතනේ ගිනුම් වාර්තා සකසන ඒ ගිනුම් වංශයට ඒ අයගේ වාර්තා සකසාගෙන යනකොට මෙන්න මේ බිලේ තියෙන අඩුව ඒ අයට හම්බ වෙලා ඒ අය මොකද කරන්නේ ඒ බිලේ කොපියක් සමග ලිපියක් යවනවා ඒ බඩු මිල දීගත් මහත්තයාට ඔබ ගෙවිය යුතු හිඟ මුදලක් තියෙනවා මෙන්න මෙච්චර ඩොලර් ගානක් අන්නේ හිඟ මුදල පියවන මෙන් මේගොල්ලෝ කරුණාවෙන් ඉල්ලා සිටිනවා නමුත් මේ බඩු ගත්ත ඒ කම්පැනි එක අයිතිකාර ඒ මහත්තයා එයාක ප්‍රතික්ෂේප කරනවා මේ කම්පැනි එක කියන් ඩෙට්මර් වූලන් කම්පැනි එකේ ගිනුම් මාංශය මොකද කරන්නේ නැවත වතාවක් ඒ මහත්තයාට මේ සම්බන්ධයෙන් මතක් කළ නැවත ලිපියක් යවනවා. නමුත් ඒකට ප්‍රතිචාර වශයෙන් නැවතත් පෙර පරිදිම එයා එහෙම ණයක් නැහැ කියන එක සඳහන් කරනවා. තෙවන වතාවෙත් මේ ආකාරයට සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට කටයුතු කරන අතරේ දිනක් උදෑසන මේ ඩෙට්ම වූලන් කියන කම්පැනි අයිතිකාර මහත්තය ජූලියන් මහත්මයා තමන්ගේ ඔෆිස් එකේ සුපුරුදු විදියට උදෑසන වැඩ පටන් අරන් කටයුතු කරන අතරතුර එකපාරටම මේ මහත්තයාගේ ඔෆිස් එකට දොරත් අරගෙන මහත්මේ කඩාගෙන පණිනවා ඒ වේගයෙන් කඩාගෙන පැනපු මේ මහත්මයා ඒ ආපු වෙලාවේ පටන් ඒ අයිතිකාර මහත්මයාට මහා හයියෙන් සද්දෙන් බැනවදින්න පටන් ගන්නවා. නමුත් මේ ජූලියන් මහත්මයා ඒ වෙලාවේදී කල්පනා කරනවා මේ වෙලාවේදී මොකද්ද මං කරන්න ඕනි කියලා. එහෙම කල්පනා කරපු මේ මහත්තයා එවෙලි තරේ හිතා ගන්නවා මං මේ වෙලාවේදී එක වචනයක්වත් නොකිය ඉන්න එක තමයි හොඳ කියලා. ඉතින් ඒකෙන් ප්‍රයෝජනය ගත්ත අර මහත්තයා මොකද කරේ තව තවත් උරණ වෙලා බොහොම තරහින් ඒ මහත්මයාට සහාය කම්පැනියට ඒ කම්පැනියෙන් වෙච්ච අතවස වීමට බැනවදිනවා. ඒ බැනවදිනා විතරක් නෙමෙයි එයා සඳහන් කරනවා ආයි කවදාවත් කවර කවදාවත් එයාගේ කම්පැනියෙන් මේ එයා ඒ ඒ ආපු මහත්තයා බඩු ගන්න නැහැ කියලා. එයා සඳහන් කරනවා මේ සියලු දේවල් මෙයාට කරපු අපහාස විදියට. ඔබගේ ආයතනයේ එයා වංචාකාරයෙක් විදියට සලකපුගෙන එයා බොහොම කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. මේ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කරමින් මොකද කරන්නේ? මේ කෙනා බැනවා දිනුවා. නමුත් විනාඩි 10ක් 15ක් විතර ඒ කතාව සාවධානයෙන් අහගෙන හිටපු මේ ඩෙක්ම වූලන් කම්පැනි එකේ අයිතිකාර මහත්මයා එයාට අවස්ථාවක් ලැබුණාම එයා එයාගේ අදහස ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. එයාගේ මහත්තයා බැනලා ඉවරයි. එයාට හිතේ තියෙන ඒ තියෙන ටික ඔක්කොම කියලා ඉවරයි. කියලා ඉවරනාට පස්සේ මේ ජුලියන් මහත්මයා මොකද කරන්නේ? පළමුවෙන්ම සමාවිල්ලනවා. එයාගේ ආයතනයෙන් තමන්ගේ ඒ කස්ටමර්ට වෙච්ච වැරද්ද ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. කළා සමාවිල්ලනවා. ඒත් එක්කම ජුලියන් මහත්මයා කියනවා ඔබ නිසා අද මගේ කම්පැනි එකට විශාල ලාභයක් සිද්ධ වුණා. දැන් අර චෝදනා නගපු මහත්තයා බලනවා මේ මනුස්සයා මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. මේ ජුලියන් මහත්තයා කියනවා ඔබ ඒ පෙන්නල දීපු වරද නිසා මගේ ආයතනේ ගිනුම් මාංශය හරහා සමහරවිට මගේ අනිත් කස්ටමර්ස්ලටත් මේ වගේ වෙනවා ඇති. එයාගේ හිත රිදෙනවා ඇති. එයා තපහසුතාවයට පත් වෙනවා ඇති. ඉතින් මෙවැනි වරදක් අපේ අතින් වෙනවනම් අන්නේ වැරද්ද හදාගන්න අදිනම් අපට පුළුවන් වෙනවා. ඔබ මේ ඉදිරිපත් කරපු අදහස නිසා කියලා. ඒ වගේම ජුලියන් මහත්මයා කියනවා ඔබ අපේ ආයතනින් බඩු ගන්න නැහැ කියලා එයා සඳහන් කරපු නිසා ඒ ණය සියල්ල මොන හරි බිල්පත් තියෙනවා නම් ඒ සියල්ලම අයින් කරලා කටයුතු කරන්නත්, ඒ වගේම මින්පසු ඒ කෙනාට අවශ්‍ය කරන බඩු ගන්න ඒ ස්ථාන ඒ වෙනත් ආයතන තුනක් මේ ජුලියන් මහත්තයා සඳහන් කරනවා, රෙකමන්ඩ් කරනවා. ඒක ඉන්න ඊට පස්සේ බඩු ගන්නවා නම් මෙන්න මේ වගේ ආයතන, ඒ ඔබගේ කාර්ය සඳහා සුදුසු ආයතන විදියට එයා රෙකමන්ඩ් කරනවා. මේ විදියට කටයුතු කරන් යනකොට මේ කියමන් මේ විදියට කියාගෙන යනකොට අර මෙච්චර වෙලා ගෝරනාඩු දීපු මහත්තයා බොහොම නිවිල්ලට පත් වෙනවා. කියන මෙච්චරල එයා හිටියේ කෝපේ යාගින් පහ වෙලා මේ කරපු කතාවත් එක්ක එයා හිටපු தත්ය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊවස් ජුලියන් මහත්තයා මේ විදිහට කටයුතු සිද්ධ කළා. ඒ කරුණු කාරණා පැහැදිලි කරලා දීලා සමාවත් අරන් ඉවරනාට පස්සේ සාමාන්‍යයෙන් ඒ කම්පැනිට ඒ බඩු ගන්න එන ඒ චෝදනා කරපු මහත්තයා චිකාගෝ නගරයේ ඉඳලා තමයි මේ නිව්යෝක් නගරයට ඇවිල්ලා තින්නේ. මේ වූලන් කම්පැනි එක තින්නේ නිව්යෝක් නගරේ. ඉතින් බොහෝ දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මේ අදහස ඉදිරිපත් කරපු එක ගැන බොහෝ ප්‍රශංසාත්මකව කතා කිරීම සම්බන්ධව අර කෙනාගේ හිත බොහොම පැහැදෙනවා. සාමාන්‍ය මේ කෙනා ඒ නිව්යෝක් නගරයේ කම්පැනිට බඩු ගන්න ආවහම සිරිතක් වශයෙන් මේ දෙන්නා දහවල් ආහාරය සඳහා නගරේ එළියට යනවා ආහාර ගැනීමට. ඉතින් එදත් ඒ ජුලියන් මහත්තයා සුපුරුදු විදියට කිසිම වෙනසක් නොදක්වා ඒ මහත්තයාට ආරාධනා කරනවා අපි එහෙනම් දහවල් ආහාරය සඳහා වෙන දෑන තැනට යමුද කියලා. ඒ මහත්තයා කියනවා හා හොඳයි අපි යමු කියලා කටයුතු කළා. දෙන්නත් එක්ක දහවල් ආහාරය රැගෙන ඊට පස්සේ නැවත මේ ආයතනයට ඇවිල්ලා ඒ කටයුතු කරගෙන යන අතර කතා බහ කරගෙන යන අතරතුර ඒ මෙච්චරලා ගෝරනාඩු කරපු මහත්තයාට තමන් ලොකු වරදක් කරගත්ත බව තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ජුලේ මහත්තයා හැමතිස්සෙම හිතුවේ මෙයාට උදව් කරන්න ඕනි. මේ මුදලක් වෙනුවෙන් තවත් කෙනෙක්ගේ හිත රිද්දවල වැඩක් නැහැ. මෙයාට දියුණු වෙන්න මට අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන් නම් මට පාඩුණත් කමක් නැහැ. මං එයාට මේ අවස්ථාව සලසලා දෙනවා කියන තැන ඉඳන් තමයි මේ මාත්‍යා කටයුතු කරේ. අන්න ඒ නිසාවෙන් තමයි මේ විදියට ඒ කනගාටුව ප්‍රකාශ කරලා සමාව අරගෙන ඒ සියලු ණය ගන්න දෙන්න තියෙනවා නම් ඒව අහෝසි කරන බවට පොරොන්දු වෙනවා. මෙන්න මේ ක්‍රියාකලාපය තුළ මේ තාක් වෙලා ඒ බොහොම නපුරු විදියට ඒ දරුණු විදියට හැසිරෙච්ච මහත්තයා වෙනස් වෙන්න පටන් ගන්න. අවසානයේදී ආ ජුලෙන් මහත්තයට කියනවා ඔබගේ කම්පැනි මම දිගටම බඩු ගන්නවා. ඒක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම එයා ජීවිතේ මේ තාක්කල් ඒ කාලය තුර කවර කවදාවත් මිලදී නොගත්ත බඩු තොගයක්. ඒක ඇනුමක් දා එයා බාර දෙනවා. විශාල ඇනුමක් බාර දීලා මොකද කරන්නේ? එයා එම සමාගමෙන් පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගිහලා ටික දවසකට පස්සේ මේ ජූලියන් මහත්තයාට ලියමනක් එවනවා. ඒ ලියමනේ සඳහන් වෙනවා තමන් නැවත චිකාගෝ නගරයට ආපු වෙලාවෙම එයාගේ ගිණුම් වාර්තා පරීක්ෂා කරන්න පටන් ගත්තා. එයාගේ ගිණුම් වාර්තා අතර තියලා එයාට මගහැරිච්ච එක ගිණුමක් හම්බුණා. ඒ ගිණුමේ ඔබ සඳහන් කළ පරිදි මා ගෙවිය යුතු ණය මුදලක් තිබෙන බව එහිදී මම තහවුරු කරගත්තා. ඒ අදාළ මුදල ඔබගේ ගිණුම් වෙත මේ වන විට තැන්පත් කර ඇති බවත් එදා ඒ සිදුවිච්ච සිදුවීම පිළිබඳව කනගාටුව පළ කරන බවත් සඳහන් කරලා ලියමනක් කියවලා තිබුණා. ඒ විතරක් නෙමෙයි. ඒ මහත්තයාගේ බිරිඳ ඒ වන විට දරුවෙක් ප්‍රසූත කළා තිබුණා. ඒ ප්‍රසූත කරපු දරුවගේ නම නමේ මැද නමට ඩෙට්ම කියන නමත් සඳහන් කරලා ඒ ළමයාට නම යදුවපත් ඒක සඳහන් වෙලා තිබුණා. ඒ පින්තුනේ ඔබට මේ කතාව කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි. මේ කෙනා තව කෙනෙක්ට උදව් කරන්න පෙළඹුණේ කිසිම බලාපොරොත්තුවක් සහිතව නෙමෙයි. එයා අනිත් කෙනාට උදව් කරන්න ඕනේ කියන පරමාර්ථය හිතට ආපු වෙලේ ඉඳලා එයාට වෙන අලාභය ගැන එයා සම්පූර්ණයෙන්ම අමතක කළා. අනිත් කෙනාගේ යහපත දිහා එයා ඒ මොහොතේ ඉඳන් කටයුතු කරා. පින්තුනි මේක අපිට කියලා දුන්නේ ජෙට්ම මහත්තයා. දැන් අපිට ඕක කියලා දුන්නට මේක අපිට කියලා දුන්නේ මීට අවුරුදු 2500කට ඉස්සෙල්ලා ලෞතර බුද්ධත්වයට පත් වෙච්ච සම්මා සම්බුදු පියන් වහන්සේ. උන්වහන්සේ එදා බුද්ධත්වයට පත් වෙන්න කලින් ඒ හිතට යම් අරමුණක් ආවනම් මේ ලෝක සත්‍යව නිදහස් කර ගැනීම පිණිස මම ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියලා. පින්වතුනි අන්න එදා පටන් ඒ බෝසතාණන් වහන්සේ ගතවන හැම මොහොතක් මොහොතක් පාසා කටයුතු කළේ මේ ලෝක සත්‍යයේ යහපත දිසාමයි. තවත් කෙනෙකුට යහපත කිරීම උදෙසාමයි. ඒ තමයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ හෙවත් ඒ බෝසතාණන් වහන්සේ තුල තිබුණා වූ ඒ මහා සුවිශේෂී ලක්ෂණය ගුණාංගය. පින්තුනේ බෝසතාණන් වහන්සේ මේ ලෝක සත්වයා වෙනුවෙන් කළා වූ ඒ කැපකිරීම මොනතරම්ද කියන කාරණාව ඔබ අප මේ වෙන විට ඕනේ තරම් අහලා තියෙනවා. ඉතින් ඒ බව සඳහන් වෙලා තිබෙන පොතපත ඇසුරින් 550 ජාතකය ඒ කියන පුස්තකය හරහා අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඒ බෝසතාණන් වහන්සේ කටයුතු කළා වූ ආකාරය ගැන. ඒ සඳහන් වෙන්නේ හැමතැනම මොනාත් භවයක උන්වහන්සේ උප්පත්ති ලැබුවත් මනුස්ස වේවා, තිරිසන් වේවා, දෙවියන් වේවා, බ්‍රහ්ම වේවා මේ කොහේ තැන උප්පත්ති ලැබුවත් ඒ බෝසතාණන් වහන්සේ ගතවන හැම මොහොතෙම කටයුතු කළේ මේ ලෝක සත්වයාගේ යහපත උදෙසාමයි. තවත් කෙනෙකුගේ පීඩාව සංසිඳවා ගැනීම උදෙසාමයි. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ දුක දුරු කර දීම උදෙසාමයි. ඒක පින්වතුනි ඒකෙනා ඉන්නේ තිරිසන් යෝනියේද, ප්‍රේත යෝනියේද, මනුෂ්‍ය අමනුෂ්‍යද, දිව්‍යද, බ්‍රහ්මයන්ද කියන එක අදාළ වුණේ නැහැ. උන්වහන්සේට පුළුවන් හැකි හැම කෙනාටම කරන්න පුළුවන් උපරිම උදව් උපකාර උන්වහන්සේගේ ඒ කාලයේ පුරාවටම සිද්ධ කළා. මේ තමයි පින්වතුනි බෝසතාණන් වහන්සේලාගේ තිබෙන්නා වූ මහා සුවිශේෂී ගුණාංග වලින් එකක්. තමන් වෙනුවෙන් නෙමෙයි තමන්ගේ ජීවිතය කැප වෙලා තියෙන්නේ. හැම මොහොතෙම තමන්ගේ ජීවිතය කැප වෙලා තියෙන්නේ තවත් කෙනෙක් වෙනුවෙන්මයි. පිටුනි ඒකට හොඳ උදාහරණයක් මේ වෙලාවේදී මතක් වෙලා එනෝ. තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලේ එක් දවසක 500ක් භික්ෂුන් වහන්සේලා සමග ආනන්ද හාමුදුරුව ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලා ප්‍රදානය කොටගෙන උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩින අතරතුර වෙච්ච සිදුවීමක් තමයි ඔබට මම මේ කියන්ට සූදානම් වෙන්නේ. පිළිදෙන අද පුර 15ක පොහොස් දවසේනේ ඔය තථාගතයන් වහන්සේ වැඩවාසය කරන කාලේ එදා වගේ අද වගේම එදත් මේ පුර 15ක පොහොස් දවසේ සදහැවත් පිරිස් ඒ කියන්නේ මේ බුද්ධ ආගමට තථාගතයන් වහන්සේලා ලැබි පිරිස් පන්සල් වලට එකතු වෙලා ආගමික ස්ථාන වලට එකතු වෙලා ඒ දවසේ පින් කටයුතු කර. ඒ වගේම අන්‍යාගිම පිරිස් ඒටත් ඒ දවස් එක එක කාරණා නිසා සුවිශේෂී වුණා. ඒ කාලේ ඒ ප්‍රදේශයේ වාසය කරපු තීර්ථකයන් සම්මුතියකට එළඹිලා තිබිලා තියෙනවා. ඒ අය මස් අනුභව කරන්නේ පුර 15ක, 8ක, තිදවක එයාදී ඒ දවස්වල විතරයි ඒ අය සත්තු මරන්නේ, මස් අනුභව කරන්නේ. ඉතින් මේ විදියට මේ සම්මුතියට එළඹෙච්ච මේ තීර්ථකයෝ පුර 15ක පොහොව දවසක ඒ මස් අනුභව කරන දවසක් නිසා දැන් මේ හැම කෙනාම මස් විකුණන තැන් වලින් මස් ගන්න තමන් කටයුතු කරමින් එහෙම නැත්නම් එලිපහලියට බැහැලා උදෑසනම ඒ ස්ථාන කරා යමින් සිටි මොහොතක මෑ දකින්නවා මරන්න අරගෙන යන විශාල හරකෙක් දක්කගෙන එන මේ හරක් මරන මිනිසෙක් තියුණු ආයුධයකුත් අතේ තියාගෙන එක අතකින් ලණුවක ගැට ගසාගත්ත මේ ගවයව දක්කගෙන යනවා ඒ ගවයන් මරණ ස්ථානය කරා. මේක දැකපු මේ මිනිස්සු මේ මස් හොයාගෙන ආපු මිනිස්සු මොකද කරේ මේ හරකගේ පිටිපස්සෙන් කෑගගා එන්න පටන් ගත්තා. අපිට මස් දියව් ඉක්මනට මේ සතාව මරව් ඒ ආදී වැකි කියමින් පස්සෙන් එන්න ගත්තා. මේ අය මේ පස්සෙන් ඒ විදියට ශබ්ද නගා ഘോഷා කර කර මහා විශාල පිරිසක් පිටිපස්සෙන් එනකොට මේ හරකා කලබලයටපත් වුණා. කුලප් වෙන්න පටන් ගත්තා. පස්සේ මේ බව තේරුණු මේ අයිතිකාරයා මේ හරකාව දක්කගෙන අයිති මහත්තයා මොකද කරේ තදින් මේ හරකාව ඇදලා ලණුවෙන් අල්ලගෙන හිටියා. බොහොම තදින් අල්ලගෙන හිමින් හිමින් මේ හරකාව දැන් දක්කගෙන ඉස්සරහට එනවා. මෙහෙම ඉස්සරහට එනකොට මේ පාරේ අනිත් පසින් ඒ භික්ෂුන් වහන්සේලා පිරිවරා ගත්ත මේ තුන් ලොවක් සනසාලු ඒ ලෞතර සම්මා සම්බුදු පියන් වහන්සේ පින්ඩපාතේ වඩමින් සිටියා. පිටුතුනි මේ තථාගතයන් වහන්සේ පින්ඩපාතේ වඩින මේ දර්ශනය මෙන්න මේ තිරසන් සතාගේ ඇස ගැටෙනවා. මේ ඇස ගැටිච්ච ගමන් මේ සතා මොකද කරන්නේ? මෙච්චර වෙලා කුලප් වෙලා දඟල දඟල ආපු මේ සතා බොහොම නිශ්ශබ්දතාවයට පත් වෙනවා. මෙන්න මේ හරක කුලප් වෙලා දඟලන ඒ ස්වභාවය නවත්වපු ගමන් මෙච්චර වෙලා ලණුව තදින් බෙල්ල හිර වෙන අල්ලන් හිටිය ඒ ගවඝාතකයාගේ අතත් ටික ටික නිදහස් වෙන්න පටන් ගන්නවා. එහෙන් ලණුව බුරුල් වෙන්න පටන් ගන්නවා. මෙහෙම මේ බුරුල් වෙච්ච ගමන් මේ ලණුව බුරුලුනා කියලා තේරිච්ච මේ ගවයා එකවරම මොකද කරන්නේ? මහා පිම්මක් පැනලා ලණුවත් කඩාගෙන ඉදිරියට පනිනවා. ඒ පිම්ම පන්නවත් එක්කම ඒ ගවඝාතකයාට යල්ලන් හිටිය ලණුව අතින් අතහැරෙනවා. ඒ අතහැරිච්ච සෙනින් මේ ගවයා මොකද කරන්නේ? දුවල දුවල ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රීපාදයේ ළඟ දණින් වැටිලා ශ්‍රීපාදය ලෙවකන්න පටන් ගන්නවා. පිටුදෙන වෙලේ ඒ ගවඝාතකයා අර තියුණු ආයුධවත් අතේ තිබුව බොහොම කෝපයෙන් ඒ ස්ථානයට ලං වෙනවා. ඒ කෙනා ස්ථානයට ආවට පස්සේ බුදු පියන් වහන්සේ ඉල්ලීමක් කරනවා ඒ අය ඒ කෙනාගෙන්. ඔබට පුළුවන්ද මේ තිරිසන් සතාව නිදහස් කරන්න? එතන මේ ගවඝාතකයා කියනවා ස්වාමීනි මට ඒක කරන්න අපහසුයි. මට අඹ දරුවන් ඉන්නවා. දරු පවුලක් ඉන්නවා. ඒ ඇයට අවශ්‍ය ආහාර පාන මිලදී ගන්න මට මුදල් නැහැ. මගේ ජීවිකාව ගත කරන්නේ හරක් මරලා. මේ හරකව අතහැරියොත් මගේ ජීවිතේ බොහොම අසීරුතාවයට පත් වෙනවා. අඹ දරුවන්ට කන්න බොන්න නැතු වෙනවා. ඒ අය දුකටපත් වෙනවා. ඒ නිසා මට ඒක කරන්න බෑ කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ අහනවා මේ අරකව මිලදී ගන්නව නම් කොච්චර ගෙවන්න ඕනද කියලා. මේ ගවඝාතකයන් රංකාවුණු 1000ක් අවශ්‍යයි කියලා. ඒ මොහොතේම තථාගතයන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මේ මුදල වගේ තුන් ගුණයක් ගෙවන්න පුළුවන් කෙනෙක් මේ ස්ථානෙට පැමිණිත්වා කියලා. පිටුතින් මේ මොහොතේම කෞශික කියන බ්‍රාහ්මණෙක් එතනට ඇවිල්ලා ඒ ගවඝාතකයාට අවශ්‍ය කරන ඒ රංකාවන 3000 ඒ මොහොතේම ගෙවනවා. සතරගෙන් වහන්සේ ඒ වෙලාවේදී සැලකන මේ වටිනා මුදල වගේ තුන් ගුණයක් ඔබට මිල කරනවා මිල ගෙවනවා කියන. පස්සේ මොකද කරන්නේ මේ රංකාවන් 3000 මේ අ르ගත මේ මිනිසයා මේ ස්ථානයෙන් පිටත් වෙලා යනවා. ඉන්පස්සේ තථාගතයන් වහන්සේ සුපුරුදු විදියට නැවතත් උන්වහන්සේ වැඩ වාසය කරපු ඒ තමන්ගේ චේතවනාරාම විහාරයට වඩිනවා. පිළිදෙණේ වඩින තථාගතයන් වහන්සේ පිටිපස්සේ මේ හරකත් එන්න පටන් ගන්න. ඒ මේක දැකපු තථාගතයන් වහන්සේට සිනාවක් පහළ වෙනවා. පිළිදෙණි මේ සිනාවක් පහළ වෙන ඒ සිදුවීම නිරන්තරයෙන්ම තථාගතයන් වහන්සේගෙන සෝදිසිනින් හිටපු අපේ ආනන්ද හාමුදුරන් වහන්සේ දකිනවා. ආනන්ද හාමුදුරුව පන්සලට වැඩම කරපු අවස්ථාවේදී තථාගතයන් වහන්සේ ගහන ස්වාමීනි ඔබ ඒ ගවයා දිහා බලලා ඒ දැකලා ඔබ වහන්සේට මද සිනාවක් පහළ වුණා. අනේ ස්වාමීනි ඒ සිනා පහළ වෙච්ච කාරණාව ඇයි ඒ සිනා පහළුණේ කියලා අපිටත් වැඩවදාරන කියලා ඒ ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා සිටිනවා. මේ බුදු පියාණන් සඳහන් කරනවා ආනන්ද මේ ගවයා තවත් සත් දිනක් ගිය තැන මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන මේ ගවයා ඉන්පසුව තවතිසා දෙව්ලොව දිව්‍ය රාජයාට දේව පුත්‍රය වෙලා උප්පත්තිය ලැබනවා. ඒ උප්පත්තිය ලැබලා කාලයක් කටයුතු කරනවා. ඉන් අනතුරුව එතනින් චුත වෙලා යාමයේ දිව්‍ය රාජයාට පුතු වෙලා උප්පත්තිය ලැබෙනවා. මේ විදිහට යාමයේ තුසිතේ නිම්මාන රතේ පරිනිම්මිත වසවර්ති ආදී ඒ සියලුම දිව්‍ය ලෝකවල ඒ දිව්‍ය පුත්‍රයා වෙලා උප්පත්තිය ලැබනවා කියලා. කල්ප ගානක් මේ විදිහට කටයුතු කරන මෙන්න මේ දේව පුත්‍රයා අවසාන අත්භවයේදී මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබෙනවා. ඒ මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබෙන මේ කෙනා ඉන්පස්සේ සියලුම රජසභ සම්පත් වලින් සමන්විත සක්විති රජ වෙලා කාලයක් මේ සියලු ලෝක බොහොම සදහැවත්ව පාලනය කළා. ඉන්පස්සේ සියලුම රජ සැප සම්පත් අතහැරලා මහාන වෙලා පසේ බුදු වෙලා පිරිනිවන් පානවා කියලා. ඒ වයි මේ ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි ඉතින් මේකේ නම මේ ගවයෙක් කියලා උප්පත්තිය ලබන්න මොකද්ද කරපු කර්මය කියලා. ඒ මොහොතේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා එක්තරා කාලයක අරියතුන් වහන්සේලා 500ක් වැඩවසන කැලයක් තියෙනවා. මෙන්න මේ කැලේට යාබදව අන්‍යාගම තීර්ථයන් 500කට වාසය කරනවා. මෙන්න මේ කණ්ඩායම කල්පනා කරනවා අපිට එහා පැත්තේ යාබදව ඉන්න මේ තථාගතයන් වහන්සේගේ ඒ බුද්ධ පුත්‍රයෝ වාසය කරන නිසා අපිට කවදාවත් කෑම බීම සලුපිලි ඒ අපිට අවශ්‍ය කරන දේවල් කවදාවත් ලැබෙන්නේ නැහැ. මෙයා ඉන්නකම් මේ හැමදෙනාම ඇවිල්ලා මේ සියලුම දේවල් පුද පූජා කරන්නේ ඒ අයට. ඒ නිසා අපි මෙයාව මෙතනින් පන්නලා දාමු කියලා. ඊට පස්සේ එයයි කතා වෙන කොහොමද අපි 500ක් එකපාර පන්නලා දාන්නේ ඒක නම් කරන්න බැරි වේවි මේ අතරතුර ඒ තීර්ථ ගෑන් අතර හිටිය එක්කෙනෙක් යෝජනාවක් කරනවා අපි මේ 500ම සමුල ඝාතනය කරමු පින්නදුනි ඒ අදහසට සියලු දෙනාම එකඟ වෙනවා ඉන්පස්සේ මේ සියලු දෙනා ගිහිල්ලා එක මොහොතකින් එක තැනකින් මොකද කරන්නේ අරිහතුන් වහන්සේලා 500 දෙනාව කපල කොටලා මරලා දානවා. පිටුදින එදා ඒ තීර්ථකයේ වෙලා උපත්ය ලැබල හිටිය. ඒ යෝජනාව ගෙනාපු කෙනා තමයි පිටුදිනේ අද මේ ගවය වෙලා උපත්ය ලැබලා තින්නේ. එදායින් පස්සේ මේ සියලුම දෙනා කල්ප ගානක් මහනිරේ පැහිලා 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 කල්ප කෝටි සත සහස්‍රයකට පස්සේ එතනින් චුත වෙලා ඒ තමන්ට ඉතිරිලා තිබු ශේෂ කර්මය ගෙවන්න හරකෙක් වෙලා උප්පත්තිය ලබන ඒ හරකෙක් වෙලා උප්පත්තිය ලබන හැම අත්භවයකින්ම එයාට වෙන්නේ බෙල්ල කපලා මැරුම් කන්න මේ විදියට කාලාන්තරයක් මේ තිරිසන් යෝනී අර ඒ ගවයෙක් වෙලා උප්පත්තිය ලැබල මේ විදියට මරුන් කාලා අවසාන අත්භවය තමයි මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රීපතුල් ලැබ කාලා ඒ කටයුතු සිද්ධ කරන්නේ. පිටුතුනේ මේ ශ්‍රීපතුල් ලැබ කාලා ඒ කරගත්ත පිනේ බලමහිමෙන් තමයි ඉන්පස්සේ කවදාවත් එතනින් එහාට යව ඒ ඒ ගවයා නැවත සතර අපායට එමු නැත්තම් දුගතියට නොයන් අවස්ථාව සැලසෙන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පිටේ නම් මොහොතක් ඉඳලා බලන්න. තථාගතයන් වහන්සේ තමන්ට ඉඩ ලැබුණු හැම අවස්ථාවකම තවත් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් තමයි කැප වුණේ. උදව් කරන්න අවස්ථාවක් ලැබුණා නම් ඒ හැම අවස්ථාවෙම තථාගතයන් වහන්සේ ඕනෑම උදව්වක් තවත් කෙනෙක් වෙනුවෙන් කරා. සමහර වෙලාවට ඒ වෙනුවෙන් උන්වහන්සේ ගව් ගාණක් පයින් වැඩියා. සමහර වෙලාවට තමන්ට ලැබිච්ච බත්පත තවත් කෙනෙකුට කන්න දුන්නා. එකෙන් උන්වහන්සේ ජීවත් වෙච්ච හැම මොහොතෙම ජීවත් වුණේ තමන් වෙනුවෙන් නෙමෙයි අනුන් වෙනුවෙන් අන් අයට උදව් කරමින් උදෙසාමයි. පිටින් එදා උන්වහන්සේ ඒ කටයුත්තට අත දීපු දවස ඉඳලා හෙවත් ඒ බෝධිසත්වයෙක් බවට පත් වෙච්ච දවස ඉඳලා ඒ අන් අයට උදව් කරමින් කටයුතු කළ නිසාවෙන් තමයි උන්වහන්සේට අවශ්‍ය දේ අවසානයේදී අපහසුකම් තොර ළඟා කරගන්න පුළුවන් වුණේ. තමන්ට උදව්වක් අවශ්‍ය නම් තමන්ට දෙයක් අවශ්‍ය නම් ඒ දේ ගන්න හොඳම ක්‍රමවේදය තමයි පින්වතුනි ඒ දේ තව කෙනෙකුට ලබා දෙන එක. ඔබට ඕනේ මොකද්ද? ඔබට පුළුවන් නම් ඒ දේ තව කෙනෙකුට දෙන්න. ඔබට අවශ්‍ය දේ තව තවත් වැඩි වැඩියෙන් ඔබ කරා ලං වෙනවා. ඒක තථාගතයන් වහන්සේගේ දේශනාවේ පවත් තථාගතයන් වහන්සේ සඳහන් කරලා තිනවා. දෙන්න දෙන්න ලැබෙනවා. දෙන දෙමයි ලැබෙන්නේ. එහෙනම් අපි දෙන්නේ මුන්ද වීද කියන එක මත තමයි පින්වතුනි අපිට ලැබෙන දේ තීරණය වෙන්නේ. එහෙනම් අපිට ලැබෙන දේ පිළිබඳව අපි තවත් කෙනෙකුට චෝදනා කරලා තවත් කෙනෙකුට දොස් නගලා කටයුතු කළ වැඩක් නැහැ. මොකද අපිට ලැබෙන දේ අපට ලැබෙන්නේ අප කළ දේවල් නිසා මිස අන් අය කරපු දේවල් නිසා නොවේ. ඒ මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම පෙකදින අපිට පුළුවන් හැකිය හැම වෙලාවෙම අපි අන් අයට උදව් කරමු. අපි අන් අයට උදව් කරන තරමට තමයි පින්වතුනි අපිට උදව් ලැබෙන්නේ. තථාගතයන් වහන්සේ ඒ බෝධිසත්ව කාලයේ පටන් තමන්ගේ ඇස් මස්ලේ දන් දෙන්න පටන් ගත්තා. උන්වහන්සේට දෙන්න පුළුවන් මොනියම් හෝ දෙයක් තියෙනවා නම් ලෝක සත්වයා වෙනුවෙන් අන් අය වෙනුවෙන් ඒක ලබා දෙන්න උන්වහන්සේ ඒක මොහොතක්වත් පසුබට වුන්නේ. චද්දන් ජාතකේ තමන්ගේ දලෝණ වෙලා ආපු ඒ මස්වැද්දට ඒ මහා විශාල දල කපා ගන්න විදියක් නැතුව ඒ මස්ගොබේ කපන්න එක පැත්තක් තමන්ගේ හොඳින් අල්ලගෙන උදව් කරේ එදා ඒ යථා වෙලා ඉත උප්පත්ති ලැබල හිටියේ බෝසතාණන් වහන්සේමයි. පින්තුනි එහෙම කටයුතු කරපු කෙනෙක් තමයි ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ. උන්වහන්සේ අප වෙනුවෙන් කරපු දේවල් අපි දන්නේ බොහොම පොඩ්ඩයි. ඒකෙනොත් පොතපතේ අද සඳහන් වෙලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි. නමුත් අපි නොදන්න දේවල් මොනතරම් බෝධිසත්වයන් වහන්සේගේ ඒ ජීවිත කාලය තුළ වෙන්නේ නැද්ද? අපිත් මේ බෝසතාණන් වහන්සේගේ චරිතයෙන් එහෙම නැත්නම් උන්වහන්සේගේ ඒ කටයුතු කරපු ඒ ගුණවලින් නැත්නම් උන්වහන්සේ ළඟ තිබිච්ච ඒ ගුණාංගවලින් අපිටත් ගන්න පුළුවන් යමක් තියෙනවා නම් අපිත් පුළුවන් තරම් අපේ ජීවිතවලට එකතු කරගන්න තමයි පින්වතුන් උත්සාහ කරන්න ඕනේ. පින්වතුනි ඇමරිකාවේ ගල් එක්තරා ප්‍රාන්තයක මහා විශාල ගල් අඟුරු වැඩපලක් තියුණා. අක්කර ගණනාවක් විශාල ගල් අඟුරු වැඩපලක් තියුණා. ඉතින් මේ ගල් අඟුරු වැඩපලේ ඒ පතල් වල බැහැලා ගල් අඟුරු කපන මහා විශාල සේවකයන් පිරිසක් රැකියාව කරා. මෙන්න මේ ගල් අඟුරු ඒ ආකාරයේ මේ විදිහට වැඩ කටයුතු කරන අතරතුර මේ ගල් අඟුරු වැඩපලේ වැඩ කරන්න එක්තරා තරුණයෙක් එකතු වුණා. එහෙනම් මේ තරුණයාට පැවරිච්ච රාජකාරිය තමයි ඒ ගල් අඟුරු ආකාරවල පතල් වල වැඩ කරන සේවකෙයින්ට වතුර බෙදන්න. වතුර බෙදන එක තමයි මෙයාගේ රාජකාරිය. ඉතින් මේ දරුවා උදෑසන ඇවිල්ලා මොකද කරන්නේ? අර 1000න් පෙළෙන අහවුරස්වි ගල් අඟුරු ආකාරයේ පතල් වල බොහොම වෙහස මහන්සිලා වැඩ කරන ඒ අයට වතුර බෙදෙනවා. ඒ අවශ්‍ය වතුර මෙයා බෙදලිවල බොහොම කඩිසරව මේ කටයුත්ත මෙයා කරන පින්වතුනි. මේ තරුණ දරුවා එයාගේ ජවය පාවිච්චි කරලා හැකි හැම කෙනාටම වතුර බෙදලා එයා එයාගේ කාර්ය, ඒ කියන්නේ කෙනෙකුට වතුර තිබහ සංසිඳුල ඉවරනාට පස්සේ නැවත කෙනෙකුට වතුර අවශ්‍ය වෙනකම් මොකද කරේ? මෙයාට යම් කාලයක් තියෙනවා නිදහසේ ඉන්න. එතන මේ කාලයේදී මේ තරුණ දරුවා මොකද කරන්නේ? අනිත් අයට ගිහිල්ලා උදව් කරනවා. ඒ ගල් අඟුරු පටවන් යන ට්‍රැක්ටර අතරිය දුරන්ට ඒ ට්‍රැක්ටර අතරේට ඉන්ධන දාන්න අවශ්‍ය නම් ඉන්ධන දාන්න, සමහරවිට ටයර් මාරු කරන්න අවශ්‍ය වෙලාවට ටයර් මාරු කරන්න, ඒ වගේ මොන හරි තල්ලු කරන් යන ඒ ඩක්කු තියෙනවනම් ඒව තල්ලු කරන් යන අයට මෙයාදී උදව් කරන්න පුළුවන් මොන හරි තැනක් තියෙනවනම් මේ දරුවා කරන්නේ නිකන් ඉන්න හැම වෙලාවකටම තවත් කෙනෙකුට උදව් කරනවා. පිළිතුර මෙහෙම කටයුතු කරන් යන මෙන්න මේ තරුණ දරුවා මේ විදිහට කාලය ගත කරන කරගෙන යනකොට එක් දිනක ඒ ආයතනයේ ප්‍රධානියා මේ ගල් අඟුරු වැඩපලේ නැත්තම් ඒ පතලේ ඇවිදිනකොට මෙයා දකිනවා මේ කඩිසරව මේ අන් අයට උදව් කරන කෙනෙක්ව. මෙයා මොකද කරන්නේ? මොහොතක් ඒ ස්ථානට ළඟා වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා මොකද්ද මේ දරුවා කරන්නේ කියලා. ඊපස්සේ මේ දරුවා Tamanට අවශ්‍ය රස්සාව කළා, Tamanට පැවරිච්ච රස්සාව කළා. ඒ රස්සාව අතරතුර අනිත් අයට උදව් කරන ආකාරය මේ ආයතන ප්‍රධානිය දකිනවා. දැකලා එයා බොහෝ ප්‍රශංසාවට පත් වෙනවා. ඉන්පස්සේ මෙයා ඔෆිස් එකට ගිහිල්ලා ඒ ඔෆිස් එකේ ඉන්න පියන් කෙනෙක් අත හරහා පණිවිඩයක් කියවනවා මේ දරුවට ඔෆිස් එකට එන්න කියලා. පස්සේ මේ තරුණ දරුවට ඔෆිස් එකට එන්න කියලා පණිවිඩය ලැබිච්ච ගමන් මේ අහිංසක දරුවා, බොහොම දුප්පත් අහිංසක මේ දරුවා බය වෙනවා. මෙයාට හිතෙනවා පින්නතුනි දැන් මෙයාගේ රස්සාව අහිමි වෙන්න තමයි යන්නේ. මේ අනවශ්‍ය වැඩක් කරපු නිසා දැන් එයාට ඒ ආයතනේ ඒ රස්සාව අහිමි වෙන එක ගැන මෙයා බයෙන් බයෙන් වෙවුල වෙවුල කල්පනා කරමින් හිතමින් ඒ කළමනාකාරතුමාගේ ඔෆිස් එකට ඇතුල් වෙනවා. ඇතුල් වෙච්ච මේ දරුවා වෙවුල වෙවුල දැන් මේ කළමනාකාරතුමා දිහා බලාගෙන ඉන්නවා. කළමනාකාරතුමාට කාරණා වැටහෙනවා මේ දරුවා බොහොම බය වෙලා ඉන්නේ. එනිසා යා මුලින්ම කරන්නේ මේ දරුවව සනස්තනවා. මුලින්ම යා කියන මම ඔබට එන්න කිව්වේ ඔබගේ රස්සාව අහිමි කරන්නවත් එහෙම නැත්නම් ඔබට දොස් නගන්නවත් නෙමෙයි. ඔබට ප්‍රශංසා කරන්න. ඔබ කරන කාර්යය අගය කරන්න. ඊට පස්සේ මේ කළමනාකාරතුමා අහනවා ඔබ මොකද්ද කරන්නේ? ඇයි එහෙම කරන්නේ කියලා. මෙයා මේ මහත්තයට කියනවා මට රස්සාව නැ, ඒ කියන්නේ මගේ මට පැවිරිච්ච රාජකාරිය නැති වෙලාවට නිකන් ඉන්නවට වඩා හොඳයි නේ තව කෙනෙකුට උදව් කරන එක. මට උදව් කරන්න පුළුවන් නම්, උදව් කරන්න අවස්ථාවකුත් තියෙනවා නම්, ඉතින් මං තවත් කෙනෙකුෙන් ඒක කරන එක කොච්චර වටිනවද කියලා. මේ ආයතනයේ ප්‍රධානියාන මොකද්ද ඔබගේ බලාපොරොත්තු? මොන හරි එයාගෙන් දේවල් බලාපොරොත්තුද මේ කරන්න කියලා. එයා කියනවා නෑ, මං කවදාවත් කිසිම කෙනෙක්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් කරේ. මං ඒ සියලු දේවල්ම කරේ සන්තෝෂයෙන්. තවත් කෙනෙකුට උදව් කරන්න මට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මගේ ජීවිතයේ ලැබපු ලොකු වාසනාවක් කියලා මට හිතෙච්ච නිසා මං එහෙම කරන්නේ. ඒ ආදී කරුණු සඳහන් කරපු මේ දරුවා ඒ ආයතනයේ ප්‍රධානියාගේ ප්‍රශංසාවට ලක් වෙලා ඒ කටයුතු කරපු ආකාරය පිළිබඳ ඉන්පස්සේ එතනින් පිටත් වෙලා යනවා. පෙන්නේ අවුරුදු 7-8කට විතර පස්සේ ඒ ගල්ලඟුරු ආකාරයේ ප්‍රධානියා ගල්ලා එදායේ ගල්ලංගුරු ආකාරයේ ප්‍රධානියා තමන්ගේ සේවකකින් අමතලා එයාට තමන්ගේ ජීවිතේ දියුණු වෙන හැටි කියලා දෙනවා. ඒක නා සඳහන් කරනවා පින්වතුනි, ඔබට ඉහළට යන්න ඕනේ නම් ඔබට ඔබ ඉන්න තත්වයෙන් මිදෙන්න ඕනේ නම් පුළුවන් තරම් අනිත් අයට උදව් කරන්න. ඔබ අනිත් අයට උදව් කරන තරමට තමයි ඔබට දේවල් ලැබෙන්නේ. ඔබ සියලු දෙනා ඔබට හැකි අයුරින් හැකි පමණින් තවත් කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් උදව් කරන්න. ඒකෙන් අනිත් ඒ කරන උදව් නිසා තමන්ට විශාල යහපතක් සැලැස්සෙනවා. හරියට කාට වගේද? හරියට මට වගේ කියලා. පින්වතුනි, එදාර ඔෆිස් එකට ගෙනල්ලා ඒ ප්‍රශංසාමුඛයෙන් කතා කරපු දරුවා තමයි අවුරුදු 8කට පස්සේ ඒ ආයතනයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන්න තෝරාපත් කරගන්න. එදා ඒ දරුවා දිහා බලා හිටිය ආයතන ප්‍රධානියා එදා තීරණය කරනවා පින්වතුනි එතනින් එහාට එයාගේ ජීවිතේ එයාට ලොකු ගමනක් යන්න පුළුවන් කෙනෙක් බව. ඒ නිසා ඒ ආයතන ප්‍රධානියා කරන්නේ ඒ දරුවාව එතනින් පටන් එයාව ඩෙවලොප් කරනවා. පින්වතුනි ඒකේ ප්‍රතිඵලයක් ඉදිරියට ඊට අවුරුදු 8කට පස්සේ ඒ ආයතන ප්‍රධානියා බවට පත් වෙන්න එදා ඒ අනිත් අය වෙනුවෙන් කැප වෙලා වේසමාංශලා කටයුතු කරපු ඒ මහත්තයාට හැකියාව ලැබෙනවා. පින්වතුනි ඒ දරුවා දැනන් හිටියේ නැහැ දෙන්න ලැබෙන න්‍යාය. ඒ දරුවා දැනගෙන හිටියෙත් නැහැ දෙන්න දෙමයි ලැබෙන්නේ කියන න්‍යායත්. නමුත් ඒ දරුවාට තේරෙන මට්ටමට ඒ දරුවාට තේරෙන විදියට අනිත් අයට උදව් කරා. පින්වතුනි ඒ දරුවා සමහර විට ඒක ආවාසයෙන් තව කෙනෙක්ගේ දිහා බලාගෙන ඉඳලා ඒ දේවල් ඉගෙන ගන්න ඇති. නමුත් පින්වතුනි මේක කරේ අපේ බෝසතාණන් වහන්සේ මේක කරන්න පටන් ගත්තේ මීට කල්ප ගණනාවකට ඉස්සල්ලා ඉඳලා. පින්වතුනි එදා උන්වහන්සේ ලබා දුන්න ආවාසය තමයි අද ಜಾති කුලමල වේදයකින් තොරව මේ හැම කෙනා අතරටම ගිහිලා තියෙන්නේ. නමුත් ඒක මේ ලෝක සත්‍යය සමහරට අද දන්නේ නැතුව ඇති. උන්වහන්සේ තමයි පින්වතුනි එදා මේ ලෝකයේ ලෝක සත්‍යයට යහපත කරන්න කියලා ඒ කටයුතු කරපු තැන මුලින්ම හිටිය කෙනා. උන්වහන්සේ තමයි මුල් පුරුක. ඒ මුල් පුරුකෙන් ආපු බීජ තමයි පින්වතුනි අද මේ විදිහට හැම කෙනා තුළම බැහැගෙන තියෙන්නේ. ඒ පින්වතුනි මේ දේවල් අපිට එදා කියලා දුන්නේ ඒ බෝධිසත්වයන් වහන්සේ කියලා දුන්න විතරක් නෙමෙයි. උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ ඒ දේවල් කරලා ඔප්පු කරලා පෙන්නුවා. පින්වතුනි ඔබ අහලා ඇති මහකපි ජාතකයේ ඒ ගවයන් නැති කරපු මිනිස්සෙක් උදෑසන මේ මිනිසයා කරන්නේ ගවයන් මුදා හැරලා හවසට ආයේ නැවත මේ හරක් ටික හවසට ගාල් කරනවා. එක් දිනක් පින්වතුනි මේ නිදහස් කරපු ගවරැළ හවසට තේ ගෙදර ආපු නිසා මේ කෙනා යනවා මේ ගවයන් හොයාගෙන. ඒ નિયમિત වෙලාවට වෙනදා ගෙදරට එන මේ ගවයෝ ටික එදා පැමිණලා ඒ ගව පට්ටියට පැමිණලා හිටියේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? මේ ගවරැළ අයිති මිනිසයා මේ ගවයින් හොයාගෙන හැමතැනම ඇවිදිනවා. නගරේ හැමතැනම ඇවිදින මේ කෙනාට නගරේ නැති නිසා මෙයා එක එක කෙනාගේ හොඩුව ආපස්සේ ගමන් කරමින් අවසානයේදී කෙනෙක් සඳහන් කරනවා ඒ අරකුන් මහ වනාන්තරයේ දෙසට ඒ පැත්තට ගමන් කරා පුවත. පස්සේ මොකද කරන්නේ මේ මිනිස්යා මේ සත්තුන් ඔය ගවයන් හොයාගෙන කැලෑවට ඇතුල් වෙනවා. එතකොට මේ ගවයන් හොයාගෙන කැලෑවට ඇතුල් වෙච්ච මේ මිනිස්යා කැලෑවේ අතරමං වෙනවා. වල්වදිනවා. අපි කියන්නේ වල්වදිනවා කියලා. මේ විදිහට මේ මිනිසයා ඒ මහා ඝන වනාන්තරේ අතරමං වෙලා දැන් නැවත ගමට එන්න පාර හොය හොය බොහොම කලබලෙන් එහෙම ඇවිදින අතරතුර මෙයා දකින්නේ මහා වලක් තියෙනවා. ඉදිරියට ගමන් කරනකොට මෙයා වේ මහා වලට ඇද වැටෙනවා. ඒ කෙනාගේ වාසනාවට පින්වතුනි මේ වලේ යම් මට්ටමකට වතුර තිබිච්ච නිසා යන්තම් නොමරි වේරෙනවා. මේ විදිහට මේ මිනිසයා සතියක් පුරාවට දැන් මේ වලේ වැටලා උඩට එන්න විදියක් නැතුව බොහොම අසාධ්‍ය තත්ත්වේ අතපය කැල්ලා එන්න විදියක් නැතුව ඒ වලට වෙලා ඉන්නවා. මේ අතරතුර ඒ කැලේ වාසය කරන මහ විශාල වානරයෙක් කෑම හොයාගෙන ගහින් ගහට අත්යෙන් අත්තර පැනගෙන එනවා. මේ වල තියෙන තැන මහා විශාල පළවැල ගහක් තියෙනවා. මේ වාරය මේ ගහට ඇවිල්ලා ඒ ගහේ පළවැල නෙලන්න පුරුදු වෙලා හිටි. ඒ පළවැල නෙලාගෙන කන්න පුරුදු වෙලා හිටියා. ඉතින් එදත් සුපුරුදු විදිහට මේ වාහනේ ඇයි අත්යෙන් අත්තර පැනගෙන ඒ ගහ වෙත ඇවිල්ලා ගහේ අත්තක වාඩි වෙලා මේ ගෙඩි කඩාගෙන කන අතරතුර දකින්නවා. එයාට ඇහෙනවා මේ වාහනේට ඇහෙනවා කෙන්දිරිල්ල. පිටින් මේ වාහනේට කෙන්දිරිල්ල ඇහුණා. මේ වාහනේ බලනවා පොඩ්ඩක් විපරම් කළා. මොකක්ද මේ සද්දේ වෙනදා මේ කැලේට නුපුරුදු සද්දයක් මේ ඇහෙන්නේ. ඒ නూరు නුපුරුදු සද්දේ කොහෙන්ද ආවේ කියලා විපරම් කළා. බලනකොට මේ වාහනේ දකින්න වලක් ඇතුලේ වැටිච්ච මිනිස්සෙක් ඉන්නවා. පස්සේ මේ වල ළඟට ලං වෙලා බලනකොට ඒ මනුස්සයාට උඩට එන්න විදියක් නැහැ කියලා මේ වාහනේ දකින්න. ප්‍රතිනි මේ වාහනේ මොකද කරන්නේ? දැන් මේ මනුස්සයව ගොඩ ගන්න උපායක් කල්පනා කරනවා. පස්සේ මුලින් කරන්නේ මොකද්ද? වැල්පටක් ගහක ගැට ගහලා ඒ වැල්පට මේ වලට අතාරිනවා. මුත් මේ වාහනේට තේරෙනවා මේ වැල්පටේ එල්ලෙන්න තරම් ශක්තියක් මේ වල ඇතුලේ ඉන්න මේ මිනිස්සයාට නැහැ කියලා. පසපින් අද මේ වානරයා මොකද කරන්නේ? තමන්ගේ කරේ මහා ගල් ගෙඩියක් බැඳගෙන ඉනේ වැලකුත් බැඳගෙන මෙයා කරන්නේ අර වලට පණිනවා. ඒ ගල් ගෙඩියත් කරේ තියාගෙන නැවත වලට එනවා. වලෙන් ගොඩ දෙනවා. මේ විදිහට පින්වතුනි මහා පරිශ්‍රමයක් දරලා, ඒ කියන්නේ බරක් දරාගෙන උඩට එන්න පුළුවන් හැකියාව කොහොමද කියලා ඉස්සෙල්ලා මෙයා බලනවා. ඒක එහෙම කරලා කටයුතු කළා. මට තේරෙන අපහසුකම් තොරව ඒ විදිහට කටයුතු කරොත් ඒ මනුස්සයව ගොඩර ගන්න පුළුවන් කියලා. පස්සේ අවසානයේදී මොකද කරන්නේ? තවත් රැහැම් පොටවත් අරගෙන අර වලට බැහැලා ඒ මනුස්සයව ඒ රැහැම් පොටේ බැඳලා තමන්ගේ කරේ තෙල්ලගෙන බොහොම අසීරුවෙන් බොහොම පරිස්සමෙන් ඒ මනුස්සයාට අයහපතක් නොවන්න, තවත් තවදුරටත් විපතක් නොවෙන්න හිමින් 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 වලෙන් ගොඩර ගන්නවා. පිනතුනි මේ විදිහට මහා පරිශ්‍රමයක් දරලා මේ වලෙන් ගොඩර ගත්ත මනුස්සයව වලෙන් එළියට අරගෙන බිවින් තියෙනු. පිටුනේ මනුස්සයව ගොඩට ගන්න දරපු වෙහෙස මහන්සිය නිසා මේ වාහනරයට බොහොම වෙහෙසට පත් වෙලා ඉන්නේ. ඒ වෙහෙස නිසාම ඒ වාහනරයට එතන යම් වෙලාවක් නිින්ද යනවා. ඒ නිින්ද යන්නේ අර මනුස්සයාගේ උකුලට ඔළුව තියාගෙන. මේ වෙලාවේදී අර මෙච්චර වෙලා වලේ හිටිය ඒ මනුස්සයා දැන් පණ ගහලා දැන් ටිකක් අතපය සලවන්න පුළුවන් වාරු තියෙන තත්ත්වයටපත් වෙලා මේ ඉන්න මනුස්සයාට කල්පනා වෙනවා මට මේ තත්වයෙන්, ඒ කියන්නේ මේ තියෙන අපහසුවෙන් මේ වෙලාවේදී ආහාරයක් හොයාගන්න අමාරුයි. මුවෙක් ගෝණෙක් පස්සේ දඩයන් කරලි වෙලා මසක් හොයාගන්න අමාරුයි. ඒ නිසා මේ වෙලාවේ මේ මගේ ළඟම මස් තියෙන්නේ. මම මොකටද වේස මාංශ වෙලා බැරි බැරි ගාත කටයුතු කරන්නේ? මේ වඳුරව මරාගෙන මස් ටිකක් කනවා කියලා මේ මිනිස්යාට අරමුණක් එනවා. මා පාපකාරී චේතනාවක් එනවා. ඒ චේතනාව ආපු ගම මේ මිනිස්යා මොකද කරන්නේ? වටපිට බලනකොට මේ මිනිස්යාගේ අහලම තියෙනවා ගලක්. ඒ ගල අරගෙන මොකද කරන්නේ? අර වඳුරගේ ගහන ඔළුවට. මේ ඔළුවට ගැහුව ගම මොකද වෙන්නේ? මේ ඔළුවේ එක පැත්තක් චප්පන් වෙලා පොඩි වෙලා මේ හැක් දොට්ට පණිනවා. ඒත් එක්කම පින්නතුනි ඒ වානරයා නිින්දෙන් අවදි වෙනවා. ඒ අවදිච්ච වානරයාට තේරෙනවා මේ මිනිස්සයා දැන් මේ මාව මරන්න තමයි හදන්නේ කියලා. අවදිච්ච ගම්මයා මොකද කරන්නේ? එක සැනකින් ගහකට නගිනවා. අර එළියට දොට්ට පැනපු ඇහත් අල්ලගෙන මේ අය මිනිස්සයා දිහා මොහොතක් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මේ වානරයා කල්පනා කරනවා මම මේ මිනිස්සයාට උදව් කරන්න ඕනි. හැබැයි මේ මිනිස්සයා කියලා කියන්නේ මහා දරුණු මිනිසෙක්. නමුත් මේ මිනිස්සයා මම මේ වෙලාවේ අතහැරියොත් එහෙම මේ මිනිස්සයා වනයේ ඉන්න සිංහයා, ව්‍යාග්‍රයා ආදී වන සතුන්ට අහුවෙලා මරණයටපත් වෙනවා. මෙන්න මේ මරණයටපත් වෙන මිනිස්සයා දිහා බලාගෙන මේ වානරයා කල්පනා කරනවා මේ මිනිස්සයාට ඒ තත්ත්වයෙන් මිදෙන්න මම උදව් කරන්න ඕනි කියලා. පස්සේ අර එල්ලෙන ඇහැකොත් එක අතකින් අල්ලගෙන මේ වානරයා අර මිනිස්සයා දිහා බලාගෙන බොහොම කරුණාවෙන් කියනවා ඔබ දැන් කැලේ අතරමං වෙලා ඉන්නේ. මට ඔබ මේ කැලේ අතහැරලා දාලා යන්න බෑ. හැබැයි මට ඔබට පාර පෙන්නන්න ඔබේ ළඟින් එන්නත් බෑ. ඔබට ඔබ ගැන විශ්වාසය මට තබන්න බෑ. මොකද ඔබ මාව මරනවා කියලා මට තේරෙනවා. නමුත් ඔබ මාව කොච්චර මරන්න හැදුවත් මම ඔබට උදව් කරන එක අතාරින්නේ නැහැ කියලා. පස්සේ මේ වානරයා මොකද කරන්නේ? මේ ගහේ තුන පළවැල ඒ ගෙඩි කඩලිවල මේ මනුස්සයා ළඟට දාලා ඒ මනුස්සයාට කියනවා කන්න කාලා මේ නිරහරව ඉන්න මනුස්සයාට ශක්තියක් ලබා ගන්න කියලා. තේනදී මොහොතක් හිතලා බලන්න අපේ ජීවිතේ නැති කරන්න කවුරු හරි පීයක් කුළුප්පගෙන එන වෙලාවට අපි හැරිලි වෙලා කියයිද ආරක්ෂක තැනක ඉන්නවා කියලා කියන්නේ ඔය මනුස්සයා ළඟා වෙන්න බෑ. අපි මේ මිනිස්යාගෙන් අහයිද ඔබ කාලාද ඉන්නේ? ඔබට මොන හරි ඕනේද කියලා. පිළිදෙ තමන්ගේ ජීවිතේ ගියත් තමන්ව මරණයට පත් කරන්න හැදුවත් පිළිදෙ මාත්‍රයක අහිතක් ඒත ඒ කෙනා ගැන හිතන්නේ නැතුව අනිත් අයට උදව් කරපු කෙනා තමයි පිංගතුනි ඔබගේත් මගේ ශාස්ත්‍රුන් වහන්සේ. පිංගතුනි උන්වහන්සේ කැප කරපු කැපකිරීම මොනතරම්ද කියලා මොහොතක් හිතලා බලන්න. ඉතින් ඔබ අප වෙනින් උන්වහන්සේ මොනතරම් කාලයක් කැප කළාද? පිංගතුනි කැප කරලන ගත්ත කාලේ පටන් උන්වහන්සේට සැප සම්පත් විඳින්න හම්බුනේ නැහැ නේ හැමත්භවෙම. දැන් උදාහරණයකට මේ ජාතක කතාවේ වානරයෙක් කියලා උපදින්න උනේ ඇයි? එහෙනම් උන්වහන්සේට පෙර කරපු කර්ම තියුණ තිරිසන් ලෝකේ පවා උප්පත්තිය ලබන්නේ. පෙරතර ඔබ හිතන්නේ එදා ඒ නියත විවරණය ගන්නකොට සුමේධ තාපසයට මේක නොතේරි තිබුණා කියලාද? මෙවැනි දේවල් නොවෙනවා කියලා ඒ සුමේධ තාපසයා නොදැන හිටියා කියලාද? නෑ පින්වතුනි. මේ සසරේ ස්වභාවය හොඳාකාරවම එදා උන්වහන්සේට අවබෝධ වෙලා තියුනේ. පින්වතුනි මේ සසරේ තියෙන ස්වභාවය අවබෝධ වෙච්ච නිසා තමයි මං විතරක් මේ සසරෙන් ගැලවිලා හරියන්නේ නෑ. මං වගේම දුක් විඳින පිරිසක් මේ සසරේ ඉන්නවා. අන්න එයාවත් නිදහස් කරගන්න ඕනේ කියලා එදා ඒ කල්පනා කරන්නේ. ඒ කල්පනා කරලා එදා එහෙම හිතෙච්ච නිසා තමයි පින්වතුනි උන්වහන්සේ තපිත් එක්ක මේ සසරට පණින්නේ. පින්වතුනි එදා ඒ සුමේද තාපසයා ඒ සතරපද ගාථාවකින් දීපංකර බෝධිපාදමල්දී උත්තරීතර අරිහත්ත්වයේ පූර්ණේ කරානම් පින්වතුනි අර ඇහැ ගැලවෙන විපාකයට උන්වහන්සේ මූණ දෙන්න ඕනේද? පින්වතුනි එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් එදායේ ඇහැ ගැලවෙන විපාකයක් උන්වහන්සේට එන්නේ නැහැ කියලා උන්වහන්සේ නොදන්න නිසා තදා ඒ කටයුත්ත ඒ විදිහට කරේ. දැන දැනනේ පින්වතුනි මේ කටයුත්ත කරේ. පින්වතුනි ඔබත් අපේ සාසන වහන්සේ කියලා කියන්නේ ඒසා මහා වීරයෙක්. ඒසා මහා වීරයෙක්ගේ සාසනයක තමයි පින්වතුනි අද ඔබ අපි මෙවැනි හික්මිච්ච පිරිසක් බවට පත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. පින්වතුනි අපිව මේ මට්ටමට ගේන්න, අපිව මේ විදිහට හික්මවන්න උන්වහන්සේ කොච්චර කැපකිරීම කරාද අපි වෙනුවෙන්. පින්වතුනි ඒ ඇහක් ඩොට්ට පැනපු ඇහක් එක්ක ඒ වහන්සේ තව කාලයක් ජීවත් වෙන්න උනානේ. ඒ නිසා මොනතරම් දුකකට ඒ කාලය තුල පත් වුණාද? මම මොහොතක් හිතලා බලන්නක පින්වතුනි ඇහක් එළියට පැනපු මිනිසෙක් ජීවත් වෙන්න උනොත් ඉතුරු ජීවිත කාලයේ යම් අවුරුදු ගාණක් මිනිසෙකුට නම් පින්වතුනි මොකකින් හරි ගැට ගහගෙන හරි ජීවත් වෙන්න පුළුවන් කියලා කියමුකෝ. නමුත් සත්‍යකුට කවුද පින්වතුනි එහෙම උදව් කරන්නේ? එදායේ වාණ්ඩ වෙලා හිටියේ වෙන කවුරුත් නෙමෙයි. අපේ බෝසතාණන් වහන්සේ එක අත්භවයක වෙච්ච සිදුවීමක් තමයි ඔබ අප මේ අද මේ වෙලාවේ මේ කතා කරන්නේ. පින්වතුනි ඒසා මහා කැපකිරීම කරපු උත්තමයා තමයි අපේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් එදා පින්වතුනි උන්වහන්සේව මරන්න හැදුවත් උන්වහන්සේගේ ඇඟේ කෑලි කපලා දාන්න හැදුවත් උන්වහන්සේ තව කෙනෙක් ගැන අහිතක් හිතුවේ නැහැ. ඒ කරපු එකට පෙරලලා තව දෙයක් කරේ නැහැ. ඒ කරපු කෙනාට තව කරන්න පුළුවන් උදව්වක් තිබුණොත් අන්න ඒක කළා. ඒ තමයි පින්වතුනි බෝසත්ණන් වහන්සේලාගේ ගුණය. ඒ පින්වතුනි මොකද කරන්නේ? අර පළවැල නෙලාගත්ත ඒ පළවැල කාලිවර වෙච්ච මේ මනුස්සයාට පස්සේ මේ වානරයා කියනවා, මං ඔබට ගම්මිසවට යනකම් පාර පෙන්නන්නම්, මං ගහේ අත්තෙන් අත්ත රුඩින් පැන පැන යන්නම්, උඹ මගේ පිටිපස්සෙන් වරෙන් කියලා. පින්වතුනි එහෙම කියලා අර එල්ලෙ නැහැ අතකින් අල්ලගෙන බොහොම අසීරුවෙන් අත්තෙන් අත්තට පැන පැන අර මිනිස්සයව පින්වතුනි ගම්මායිමට මෙක්කගෙන යනවා. ඒ මිනිස්සයාට අතුරු ආන්තරාවක් ඉන්න නොදී සතා සිව්පාවකින් ආරක්ෂා කරගෙන පින්වතුනි ඒ මිනිස්සයව නිරුපද්‍රිතව නැවත ගමට එක්කගෙන එනවා. ඒ මිනිස්සයව නිරුපද්‍රිතව ගමට එක්කන් ගියේ එන්න ගිය ඒ අහිංසක වානරයාට අවසානයේදී ලැබුණි පින්වතුනි ඔළුව පැත්තක් පොඩි පට්ටම් කරගෙන ජීවිතයේ ඉතුරු කොටස ජීවිකාව ගත කරන්නේ. නමුත් පින්වතුනි එහෙමයි කියලා මාත්‍රයක්වත් තවත් කෙනෙකුට අයහපතක් වෙනවා දකින්න අයහපතක් කරන්න බෝසතාණන් වහන්සේලා කටයුතු කළේ නේ. ඒ තමයි පින්වතුනි බෝසත් ගුණය. උන්වහන්සේලාගේ ජීවිත හැමතිස්සෙම ගෙවෙන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි අනිත් අය වෙනුවෙන්. ඒ අන් අයට යහපත සලසා දීම උදෙසාමයි කටයුතු කෙරෙන්නේ. සමහරට අර්ථයෙන් ධර්මයෙන් වෙන්න පුළුවන්. සමහර විට තමන් ළඟ තියෙන භවභෝග සැප සම්පත් තව කෙනෙකුට දීලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් දන්න දෙයක් ශිල්ප ශාස්ත්‍රයක් කියා දීලා වෙන්න පුළුවන්. දැනුමුතුකමක් දීලා වෙන්න පුළුවන්. පින්වතුනි ඔය කෝකෙන් වුණත් තථාගතයන් වහන්සේ ඒ බෝසත් කාලයේදී කටයුතු කළේ ඔන්න ඔය ආකාරයට. එහෙනම් පින්වතුනි අපිටත් ඉඳලාද හැම අවස්ථාවෙම අපිත් මෙන්න මේ බෝසතන් වහන්සේගේ ඒ තියෙන ගුණේ අපි තුල ඇති කරගන්න පුළුවන් නම් පින්වතුනි අපිටත් ඒකෙන් දවසක යහපත වෙනවාමයි. ඔබ දැනට මේ වෙන විට හැම දිනටම උදව් කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඔබ උදව් කරනවා. නමුත් පින්වතුනි ඔබට සමහර විට උදව් කරන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේදී ඒ උදව් කරන අවස්ථාව මගහැරෙන්නේ නැති. මගේ ජීවිතේ නම් මට මතක් වෙනවා පින්වතුනි එහෙම වෙච්ච අවස්ථා. අද තියෙන්නේ කලකිරීමක් විතරයි ඒ ගැන. මොකද ඒකට නැවත මට පස්සට ගිහිල්ලා ආයෙ උදව් කරන්න බෑනේ. සමහරක් විට පාරේ හදිස්සියෙන් මං රස්තාවට යනවා. ඒ රස්තාවට යන අතරතුර තව කෙනෙක් පාර පනින්න ඉඳලා තියෙනවා. ඒක නා අන්ධ කෙනෙක්. පිටින් මට අමතක වෙලා තියෙනවා. ඒ කෙනාට පාර පනින්න උදව් කරන්න. මොකද ඒ වෙලාවේ ඒ කෙනා නෙමෙයි මට වැදගත් වෙලා තියුනේ. ඒ විලාද වැදගත් වෙලා තියුනේ මාව නිසා වෙයි. මට ඒ කෙනාට උදව් කරන් තියෙච්ච අවස්ථාව පෑදෑරලා තිනවා. පිටේ දෙවෙනි අවස්ථාව අපේ ජීවිතේ අපේ අතින් කොච්චරනම් මගහැරලා ඇද්ද? මම ඔබට මම යෝජනා කරන්නේ. පිටින් අපේ අතින් වෙච්ච අඩුපාඩු ඔබේ අතින් වෙන්න ඉඩ තියන්න එපා. ඔබට පුළුවන් නම් හොය හොය උදව් කරන්න. ඔබට පුළුවන් නම් තවත් කෙනෙකුට යහපතක් කරන්න පින්වතුනි. ඒ පිළිබඳව දෙවරක් හිතන්න එපා. සමහර විට ඔබ යහපත කරන්න ගියාම ඔබට ඒකෙන් අයහපතක් වේවි. පින්කෙන් අයහපත සිදුනක් කමක් නැහැ. තවත් කෙනෙකුට යහපතක් කරලා නම් ඒ අයහපත සිද්ධ වෙන්නේ. හරියට ඒ වානරයට සිද්ධ වුණා වගේ. වානරයට උදව් කරන්න ගිහිල්ලා අන්තිමේදී උනේ පොඩි වෙච්ච ඔළුවේ පැත්තක් පොඩි වෙච්ච ඇහැක් එළියට පැනිච්ච ජීවිතයක් ගත කරන්න. නමුත් පින්වතුනි උදව් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඔය මොන දේ සිද්ධ වුණත් උදව් කරන්න. පින්වතුනි එහෙම උදව් කරපු නිසා තමයි තථාගතයන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙච්ච කාලයේ පටන් ඒ දුන්න දේවල් උන්වහන්සේට පසපසින් නැවත උන්වහන්සේට ලැබුණි. පින්වත්නි උන්වහන්සේ කොච්චර දේවල් නම් දීලා ඇද්ද? උන්වහන්සේ දාන පාරමිතාව පුරන්න මොන මොන දේවල් උන්වහන්සේ පූජා කළා ඇද්ද? පින්වත්නි ඒකේ ආනිසංස වශයෙන් උන්වහන්සේට උන්වහන්සේ පිරිනිවන් පානතෙක් කිසිම දෙයකින් අඩුවක් කඩුවක් සිද්ධ වුණේ නැහැ. දරිතෙන්න පුළුවන් ඉතින් යවහල් වැළඳුවේ එහෙනම්. පින්වත්නි යවහල් වැළඳෙන එකකින් උන්වහන්සේට නිදහස් වෙලා දිව්‍ය භෝජන ලබන්න උන්වහන්සේට ඉඩ ප්‍රස්තාව තිබිච්ච වෙලේ තථාගතයන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ උන්වහන්සේට ඒ වෙලේ යවහල් නෙමෙයි දිව්‍ය භෝජනත් ලැබුණා. නමුත් උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා. මිසක උන්වහන්සේට නොලැබුණා නෙමෙයි. පින්තේ එහෙම තමයි ඔබගේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අපි වෙනුවෙන් අපකැප වෙලා වේසමාන්සලා කටයුතු කළේ. පින්තේනි අවුරුද්දක් දෙකක් නෙමෙයි. සාර අසංකේ කල්පලක්ෂ 20ක් පුරාවට උන්වහන්සේ මේ සසරේ අපිත් එක්ක ඔබ අපත් එක්ක මේ ගමන එන්න මේ සසරේ ආවා. ඒ ආපු හැම අත්භවයකම උන්වහන්සේටත් නොයේ කරදර කම්කටොළු වලට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ මූණ දුන්න කම්කටොළු වැරදි අඩුපාඩු එකක්වත් උන්වහන්සේ මාත්‍රයක්වත් පින්වතුනි අහිතක් විදියට දැක්කේ නෑ. අහිතක් විදියට හිතුවේ නෑ. ඒ සියලු දෙයක්ම උන්වහන්සේ සැලකුවේ වාග්යක් විදියට. එන පින්නතුනි අර මුලින් ඒ ඉංග්‍රීසි වදනේ සඳහන් කළා විදියට අපිටත් පුළුවන් නම් කටයුතු කරන්න. පින්නතුනි අපිට පුළුවන් ලොකු යහපතක් අපේ ජීවිතවලට කරගන්න. ලෝකයේ තුලත් එවැනි කටයුතු කළා දිනු වෙච්ච පිරිසක් ගැන ඔබට සඳහන් කළා වගේම මේ ලෝකයෙන් එතර වෙලා යන්නේ මේ සසර ගමන සම්පූර්ණ නවත්තපු උත්තමයොත් ඒ ආකාරයෙන් කටයුතු කරා කියන කාරණාවයි ඔබට පැහැදිලි කරලා දුන්නේ. පින්තුනි අපි හැම දිනාම කවදා හරි දවසක මේ සසර දුක කෙලවර කරගන්නට වෙනවනම් කෙලවර කරගන්න වෙන්නේ බුද්ධ ශාසනය කරාමයි. පින්තුනි මේ සසර ගමන නවත්තන්න කෙනෙකුට හිතෙනවනම් අවශ්‍යයි කියලා. පින්තුනි මේ තමයි ඒකට කාලය. ඒ සසර ගමන නවත්තන්න මේ සසරේ තවත් අපිට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව තාමත් ඒ තථාගතයන් වහන්සේගේ දහම කල්යාණ මිත්‍රය අපට ඉතුරු වෙලා තියෙන නිසා. කල්යාණ මිත්‍රයා තාම ඉන්න නිසා. ඒ උත්තරීතර සද්ධර්මය තාමත් අපිට ඇහෙන නිසා. ඉතින් ඔබත් බලන්න ඔබේ ජීවිතේ ඔබ විඳින මෙන්න මේ දුක් කම් කඩලු ගැහැට වලින් නිදහස් වෙලා මේ සසර ගමන නවත්තන්න අවශ්‍යයි නම් මේ තමයි ඔබට ලැබිච්ච අනර්ගතම අවස්ථාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපේ හඳුන්නේ අපි මේකේ පින් කළා ඊළඟ අත්භවයේදී අපි මේක කරගන්න පුළුවන් නේ කියලා. එහෙම පුළුවන්. එහෙම කරගත්ත අයත් ඇති. නමුත් ඔබට මට සහතිකයක් තියනවාද පින්වතුනි? ඒක එහෙම වෙනවාමයි කියලා. අර ගවයාට නම් තථාගතයන් වහන්සේ සහතිකයක් දුන්නා. මීට කල්ප 90කට පස්සේ පසේබුදු වෙලා මේ සසර ගමන කෙලවර කරනවා කියලා. නමුත් ඔබට මට එහෙම දුන්න අවස්ථාවක් පොතපතේ කොහෙවත් සඳහන් වෙලා නැහැ නේ පින්වතුනි. එහෙනම් අපි කොහොමද විශ්වාසය තියන්නේ අපිට එහෙම වෙනවමයි කියලා? එහෙම වෙයිමයි කියලා. එහෙනම් ඒකට සුදුසුම කාලය මේ කාලේ නෙමේද? ඉතින් අද මේ පුරපසළොස්වක පොහොය දවසේ ඔබ සියලු දෙනාම මේ කාරණාව සිහිපත් කරලා බලන්න. එදා තීර්ථකයේ පුරපසළොස්වක පොහොය දවසේ අටවක අමාවක කරේ ඒ පුරපසළොස්වක එහෙම නැත්තම් මමාවක ඒ තුදුස්සගෙනකම් බලන් හිටියේ මොකටද? මස් කන්න. සත්තු මරන්න. නම පින්වතින ඔබ කොච්චර වාසනාවන්තද කියලා බලන්න. අප විශ්වාස කරන ඔබ ඔබ සියලු දෙනාම පසලොස්සක දවසක් එනකම් බලාගෙන ඉන්නේ අපේ අනුත්තරව වැඩසටහන හරහා ඔබ අප මුණ ගැසෙනකම් කියලා. මේ අපි ඔබ ගැන විශ්වාස කරන ආකාරය පින්වතින අපි මේ ඔබට සඳහන් කරන්නේ. අපි බොහොම විශ්වාස කරන ඔබටත් මේ සසර ගමන කෙලවර කරගන්න මහා දැඩි උමනාවක් තියෙනවායි කියලා. උනන්දුවක් තියෙනවායි කියලා. ඔබ තුල වීරයක් තියෙනවායි කියලා. ඔබ තුල අන්නේ වීරය ජනිත කරන්නයි පින්වතුනි උනන්දු ඇති කරන්නයි ඔබට මේ කාරණාවල් සඳහන් කරේ. පින්වතුනි මේ ගමන යන්න පහසුම ක්‍රමය තමයි තවත් කෙනෙකුට මේ ගමන යන්න අතහැර දුන්නාම පින්වතුනි අපේ ගමන බොහොම සැහැල්ලුවෙන් ඒ තැනට ලං කරගන්න පුළුවන්. ඒකට උදාහරණ කීපයක් තමයි ඔබට මේ දේශනාවේදී සඳහන් කරේ. ඉතින් ඔබ බලන්න ඇත්තරම ඔබත් මේ තථාගත ශ්‍රාවකත්වයේ ලබා ගන්න කටයුතු කරන කෙනෙක්ද කියලා. ඔබටත් මේ තථාගත ශ්‍රාවකත්වයේ අවශ්‍ය කෙනෙක්ද කියලා. ඔබට අන්නේ தත්ත්වය ඒ විදිහට දැනෙනවා නම් පින්වතුනි අපි විශ්වාස කරනවා ඔබ හැම පසළොස්වක පොහොය දවසක්ම එනකම් බලා සිටින්නේ මේ අනුත්තරෝ වැඩසටහන ඔස්සේ ඔබේ ජීවිතයට යම් කිසි දෙයක් එකතු කරගන්නට කියලා. ඒ හරහා ඔබගේ මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්නට යම් කිසි ඕවදනක් උපදෙසක් තියෙනවා නම් අන්නේ ඕවදෙස ඕවදන උපදෙස ලබාගෙන කටයුතු කරන්නට කියලා. ඒ විදිහට පින්වතුනි අපි සියලු දෙනාම එකතු වෙලා මේ සසර ගමන කෙලවර කරමු. මතක් හිතලා බලන්න පින්වතුනි මේ හිතට ආපු ඕනකම නිසා මොනතරම් අපි දුකටපත් වෙලා දින්නේ කියලා. නමුත් ඕනකම කියන එක පින්වතුනි යථාර්ථයක් බවට පත් කරගන්න අපිට කවද්ද පුළුවන් වුනේ කියලා. මේ ඕනකම කවදාවත් අපිට පුරවන්න බැරි වුණා. ඕනකම නිසා අපිට හැමදාම ලැබුණේ දුකමයි. නමුත් ඕනකම ලැබෙන ඉලෙදි ලැබිච්ච සතුට නිසා පින්වතුනි අර ඒතා කරපු දුක් ටික අපිට අමතක වෙලා යනවා. මේකෙන් නිදහස් වෙන්න පින්වතුනි කරන්න තියෙන එකම දේ තමයි මේ ඕනකම දුකක් විදියට දකින්න කටයුතු කරන්න. මේ ඕනකම නිසාම තමයි අපේ ජීවිතවලට පීඩාව ගෙන්නේ කියන කාරණාව හොඳට ඔබගේ ජීවිතවලට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒකට අවශ්‍ය කරන දහම් කරුණු දේශනා ඕනෑතරම් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ නායක ස්වාමීන් වහන්සේලා මේ වෙනුවට දේශනා කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ තවදුරටත් ඔබට දේශනා කරන්න නැහැ නෙමෙයි. පිටතනි ඔබ නිවන් දකින්න උමනාවක් තියෙන කෙනෙක් නම් ඔබට ඇත්තටම නිවන් දකින්න ඕනේ නම් මේ ආරාමයේ සියලුම දෙනා කැප වෙලා ඉන්න පිංගතුණේකට උදව් කරන්න. ගුරු හාමුදුරුවන්ගේ සිට ඊයේ ආපු අනගාරික මහත්තයා දක්වා සියලු දෙනාම සැදී පැහැදිලි ඉන්න පිංගතුණි ඒ අයට උදව් කරන්න. ඒ සමහරට ඔබගේ අම්මා තාත්තා වෙන්නේ නැති, යාළු හිත මිත්‍රාදිය වෙන්නේ නැති, දූ දරුවා වෙන්නේ නැති ඒ කවුරුණත් පිංගතුණි ඔබට ඉස්සල්ලා මේ ගමන යන්න එයා අවස්ථාව ලබාගත් කෙනෙක් නම් පිංගතුනි ඔබගේ ගමන ඔබ මදකට නවත්තලා ඒ කෙනාට ගමන යන්න උදව් කරන්න. අන්න ඒ උදව්ව ඔබේ ගමන දවසක ඔබට ඉක්මනට යන්න ලොකු උදව්වක් වේවි, පිටුවහලක් වේවි, අත්වැලක් වේවි. අපි දැකලා තියෙනවා පිංගතුනි නිවන් දකින්න ඒ අහිංසක ජීවිත නිවන් දකින්න නොදී ආපස්සට හරවන අවස්ථා. මම ඔබට යෝජනා කරන්නේ පින්වතුනි ඔබ ඇත්තටම නිවන් දකින්න අවශ්‍ය කෙනෙක් නම් ඔබට මේ සසර ගමන නවත්තන්න ඕනේ කියලා හිතෙනවා නම් අන්න ඒ වරද කවර කවදාවත් කරන්න එපා. අපේ අතින් මේ සසරේ ඕන තරම් ඒ වැරද්ද වෙලා තියෙනවා. පිටි ඔබට මතක් කරන්නේ ආයෙත් නම් මේ වරද කරන්න එපා. උදව් කරනවා මිසද එහෙනම් පුළුවන් තරම් අනිත් අයට උදව් කරන්න. මොකටද? ඔබට යහපතක් වීම උදෙසා. help others to help yourself. ඔන්නේ පාඩම තමයි පිංගතුනි අද අපි ඉගෙන ගත්තේ. මට දෙනවා මේ දේශනාව තුළින් ඔබට ඔබේ ජීවිතයට අත්වැලක් වෙන්න, ඔබේ ජීවිතයට ඔබේ ගමන මේ ආර්ය මාර්ගය ඉදිරියට යන්න යම් කිසි රුකුලක් ලැබෙන්නේ නැති කියලා. ඔබට වහවහ ඒ උත්තරීතර නිවන් මාර්ගය පූර්ණ කරගන්නට හේතු වාසනාව සැකසෙත්වා කියලා ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරන මේත් භවයේදීම ඔබට ඒ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට හැකි වේවායි කියලා මේ සියලු ආරාමයේ වැඩවාසය කරන සියලු ස්වාමීන් වහන්සේලා සහ අනගාරික මහතුරු වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. හොඳයි පින්වතුනි අද දවසේදී අපට ලැබිච්ච කාල හෝරාව බොහෝ වේගයෙන් ගෙවී ගියා. දැන් මේ වැඩසටහන අවසන් කිරීමටයි මේ කාල වේලාව උදා තිබෙන්නේ. ඔබ අප නැවතත් මෙවැනි වැඩසටහනකින් මුණ ගැසෙන තෙක් ඔබ සියලු දෙනාටම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. වහ වහ යතුම් වූ නිවනම සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනාව සැකසෙත්වා කියලා ආශිර්වාද කරනවා. සූපත්ත්වා, නිපානෙත්වා.